ගරු අර්ජුන රණතුංග ඇමතිතුමා.
ගරු සභාපතිතුමියනි, මට මේ අවස්ථාව ලබා දීම ගැන ඔබතුමීට ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම වරාය අමාත්‍යංශයේ අමාත්‍යවරයා හැටියට වසර දෙකක කාලයක් නිම වෙනකොට අපිට තිබුණ ගැටලු සහ ප්‍රශ්න ගැන මම මුලින්ම මේ සභාව දැනුවත් කරන්න කැමතියි. මම වරාය අමාත්‍යංශයට යනකොට තිබුණ ප්‍රධානම ප්‍රශ්න තමයි මේ වරායේ තිබිච්ච දූෂණ සහ අනවශ්‍ය වියදම්. අපි පහුගිය අවුරුදු දෙක තිස්සේම විශේෂ අවධානයක් යොමු කරා මේ හොරකම් නවත්තන්න, එවැගේම අනවශ්‍ය වියදම් අඩු කරන්න. ඉතින් අපි සෑහෙන දුරට ඒක සාර්ථක වෙලා තියෙනවා. එවැගේම ඒ සඳහා මට විශාල සහයෝගයක් ලබා දුන්නා මගේ සහෝදර නිශාන්ත පුතු හෙට්ටිගම අපේ නියෝජ්‍ය ඇමතිතුමා, එවැගේම ජයම්පති ලේකම්තුමා සහ සියලුම සභාපතිවරුත්, අධ්‍යක්ෂක මණ්ඩලයත්, එවැගේම ප්‍රධාන නිලධාරීන්ුත්, එවැගේම අපිට අමතක කරන්න බැරි සේවකයෝ සියලු දෙනාම මේ සඳහා අපිත් එක්ක එක්වලා සහයෝගය ලබා දුන්නා. එවැගේම තමයි මම හිතන්නේ අද වරාය අමාත්‍යංශය ගැන කීප දෙනෙක් අදහස් දැක්වා. විශේෂයෙන් මම මතක් කරන්න ඕනේ චමල් රාජපක්ෂ හිටපු අමාත්‍යතුමා, මගේ පියාත් එක්කකට දේශපාලනය කරපු මගේ පියාගේ හිතාමත් හිතමිතුරු අමාත්‍යවරයෙක්. එතුමා කියපු කාරණා සියල්ලම අපි මම අවධානයට අරගෙන ඒ ගැන මම එතුමාට දැනුවත් කරන ගමන් පහුගිය කාලේ ඉතාමත් වගකීමකින් කියන්න ඕනේ, ඔය කවුරු මොනවා කිව්වත් අපිට එක්කහු වෙලා මේ ආණ්ඩුවක් හදපු එකෙන් මොන වගේ දේවල් සිදු වුණාද කියලා. විශේෂයෙන්ම අපි දැක්ක පහුගිය කාලේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා වෙනුවෙන් රැකියා එතුමාගේ ජනාධිපති මැතිවරණයට සෑහෙන සේවකයෝ ප්‍රමාණයක් යොදවලා තිබුණා. ඒ සේවකයෝ මම අමාත්‍යවරයා හැටියට එනකොට හුඟක් වෙලාවට තනි ආණ්ඩුවක් තිබුණා නම්, මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති නොවුණා නම්, ඒ වගේම තනි ආණ්ඩුවක් තිබුණා නම් සමහරවිට ඒ සේවකයෝ සියලු දෙනාටම ගෙදර යන්න තිබුණා. හැබැයි අතිගරු ජනාධිපතිතුමත්, ඒ වගේම ගරු අගමැතිතුමත් එක්ක අපි සාකච්ඡා කරලා දේශපාලනයට යොදවගත්ත සියලුම දෙනා ඒගොල්ලන්ව දැනුවත් කරලා අපිට පුළුවන් වුණා නැවත වරක් ඒ සියලු දෙනාටම රැකියාවක් ලබා දෙන්න. ඒ වගේම තමයි හම්බන්තොට වරායටත් සේවකයෝ ප්‍රමාණයක් අන්තිම මොහොතේ දේශපාලන සඳහා යොදවගෙන තිබුණා. ඒ වගේම ඒ සඳහාත් ඒගොල්ලන්ට ස්ථීර රැකියාවක් ලබා දීලා තිබුණේ නැහැ. අද වෙනකොට අපි මේ ආණ්ඩුවෙන් මේ සියලු දෙනාටම ස්ථීර රැකියාවක් ලබා දීලා තියෙනවා. ඒකට ප්‍රධානම හේතුව තමයි අපි ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් එක්ක සාකච්ඡා කරපුවාම මේ අවස්ථාවේදී අපි ගුවක් දුරට බලන්නේ දේශපාලන කෝණයකින් නෙමෙයි. අපි ගුවක් වෙලාවට මේක බලන්නේ රටේ අවශ්‍යතාවයන්, ඒ වගේම පක්ෂභේදයකින් තොරව තීරණ ගන්න නායකයෝ දෙන්නෙක් එක්ක තමයි මම අමාත්‍යවරයා හැටියට මට වැඩ කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒ වගේම ගරු සභාපතිතුමනි, මම විශේෂයෙන්ම මේ වරාය අධිකාරිය සහ නැත්නම් වරාය තියෙන ණය ගැනත් මේ රටටත් මේ සභාවටත් දැනුවත් කරන්න කැමතියි. 2015 දෙසැම්බර් 31 දින අවසන් වෙනකොට ශ්‍රී ලංකා වරායේ ණය ප්‍රමාණය රුපියල් මිලියන 233,149. මේ සියලුම ණය 2015 ඉස්සෙල්ලා ගත්තේවා. ඒ වගේම මේ ණයෙන් 67% අපිට ගෙවන්න වෙලා තියෙන්නේ හම්බන්තොට වරායට. මේ සම්පූර්ණ ණය සඳහා 2015 වර්ෂයේදී ණය වාරික වශයෙන් රුපියල් මිලියන 10,851 පොලිය වශයෙන් රුපියල් මිලියන 6,083 ගෙවා තියෙනවා. එක්කව කරපුවාම රුපියල් මිලියන 16,934 වෙනවා. ඊට අමතරව මේ 2016 වසරේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය ගෙවිය යුතු ණය සහ පොලිය රුපියල් මිලියන 20,115 වෙනවා. අපිට මේ ණය 2039 වෙනකන් ගෙවන්න සිද්ධ වෙනවා. ඒ වගේම තමයි මේ කොළඹ වරායේ පර්යන්ත තුනක් තියෙනවා. එකක් තමයි ජය බහලු පර්යන්තය, ඒක තමයි වරාය අධිකාරියට තියෙන පර්යන්තය. ඊට අමතරව SGT සහ CICT කියන පෞද්ගලික පර්යන්ත දෙකක් තියෙනවා. මේදී අපි දැක්කේ මම අමාත්‍යවරයා හැටියට මුලින්ම යනකොට මේ පර්යන්තවල තිබුණ ප්‍රශ්න දෙහිහා බලනකොට අපේ පර්යන්තයේ තිබුණ ප්‍රධානම ප්‍රශ්න කිහිපයක් තිබුණා. මම දැක්ක මේ පර්යන්තවල තියෙන ආම්පන්න ඉතාමත් පරණ ආම්පන්න අද වෙනකන් අපි පාවිච්චි කරන්නේ. විශේෂයෙන්ම මේ පැයකට හසුරවන බහුලු ප්‍රමාණය 15-18ක් විතර වුණා. හැබැයි අර පෞද්ගලික පර්යන්තවල 30කට කිට්ටු ප්‍රමාණයක් 30ට වැඩි ප්‍රමාණයක් පෞගිය කාලේ ඒගොල්ලෝ ලබාගෙන තියෙනවා. හැබැයි අපි ඒ සියලුම දෙනා සමග සාකච්ඡා කළ අද වෙනකොට අපි 37කට 27යි 30යි අතරට ප්‍රමාණයට මේක ගෙනල්ලා තියෙනවා. ඒ තනිකරම කරලා තියෙන්නේ අපේ නිලධාරීන් සහ සේවකයන්ගේ කැපවීම එක්ක. ඒ විතරක් නෙමෙයි ගරු සභාපතිතුමිය, පහුගිය කාලේ වරාය අධිකාරියේ තියෙන ණයබර හේතුවෙන් අපිට සංවර්ධන කටයුතු හුඟක් දුරට නවත්තන්න සිදු වුණා. ඒ වගේම අපි කරපු කීප කාරණා කීපයක් මම හිතන්නේ අපි දැනුවත් කර යුතුයි. විශේෂයෙන්ම CFS 1 ගුදම පෞගිය කාලේ ගින්නෙන් විනාශ වෙච්ච ගුදම අපිට රුපියල් මිලියන 110ක් වූ ඇස්තමේන්තු ගත මුදලින් රුපියල් මිලියන 93ක් අපිට ඉතුරු කරගන්න පුළුවන් වුණා. විශේෂයෙන්ම අපේ සේවකයන්ගේ හැකියාවත් එක්ක. ඒ වගේම තමයි අභ්‍යන්තර මාර්ග පද්ධතිය සංවර්ධනය කිරීම රුපියල් මිලියන 2009ක වියදමින් හර්තාල් නමින් හඳුන්වන පාලම පුළුල් කෙරුණා. අභ්‍යන්තර ප්‍රධාන මාර්ගයේ කිලෝමීටර 1.4ක් සම්පූර්ණයෙන් අලුත් වැඩියා කිරීමට හැකි වුණා. ඒ වගේම බණ්ඩාරනායක ජටිපාලම රුපියල් මිලියන 25ක් වැය කරමින් ජල ප්‍රවාහන පද්ධතිය අලුත් වැඩියා කරා, ගල් අතුර අතාර දැමීම සිදු කරා. ඒ වගේම රුපියල් මිලියන 45.2ක් වැය කරමින් ජයබහුල පර්යාතයේ RSS මාවත් ප්‍රතිසංස්කරණය කරන්න අපිට හැකියාව ලැබුණා. ඒ වගේම ගරු සභාපතිතුමියනේ, වරාය අධිකාරියේ ප්‍රධානම ශක්තිය වන්නේ අපිට තියෙන මානව සම්පත. අද වෙනකොට ස්ථීර සේවක සංඛ්‍යාව 9594ක් වෙනවා. ඒ කියන්නේ කොළඹ ගාල්ල, ත්‍රිකුණාමලය හම්බන්තොට ඔළුවිල් සහ කංකාසන්තුරේ කියන වරායවල්වල. මේ වරාය අධිකාරියේ අපි ලබන ආදායම 47%ක් නැත්නම් 48%ක් අපිට ගෙවන්න සිද්ධ වෙලා තියෙන්නේ සේවකයන්ගේ පඩි නඩි එහෙමත් නැත්නම් අනිකුත් පහසුකම් සඳහා. අපි 2015 ජනවාරි මාසේ අපිට තිබුණ මේ සේවකයන්ගේ පඩි වැඩි කරන්න අවුරුදු 3කට සැරයක් වැඩි කරන පඩියක්. නමුත් මූල්‍යමය තත්ත්වය මොනතරම් අමාරු වුණත් අපි පෞගිය ජනවාරි 2015 ජනවාරි මාසයේදී 15%කින් පඩිය වැඩි කරා. ඊට අමතර රුපියල් 9000ක දීමනාවක් අපි ලබලා දුන්නා. මේ සඳහා වාර්ෂිකව අපිට වැය කරන්න සිදු වෙනවා රුපියල් මිලියන 2478ක්. ඒ වගේම තමයි මේ සඳහා අතිකාල දීමනා නැත්නම් ඕවර්ටයිම් යනකොට රුපියල් මිලියන 438ක් වැය කරන්න අපිට සිද්ධ වෙනවා. අපි තීරණය කරා අපි සේවකයන් දිරිමත් කරොත් අපේ ක්‍රියාත්මකතාවය වැඩි වුණොත් අපිට මේ හරහා ඒ මුදල් අපිට ලබා ගන්න පුළුවන් වෙයි කියලා. මේ රටේ හැම කෙනෙක්ටම අද වෙනකොට මා ළඟ තියෙනවා අයදුම්පත් 75,000කට වැඩි ප්‍රමාණයක් ඇවිල්ලා වරාය රැකියාවල් සඳහා. ඇයි මේ සියලු දෙනාම මේ ගැන අවධානය යොමු කරන්නේ? ඒ ලැබෙන පහසුකම් හින්දා. විශේෂයෙන්ම වරාය සේවකයන්ට තියෙන පහසුකම් ගැන මං හිතන්නේ වෙන සමහර ආයතනවලට නැති පහසුකම් ලබලා දීලා තිබුණත් අපි කිසිම දෙයක් කපා හරින්න පහුගිය කාලේ අපි තීරණය කරේ නැහැ. ඒ වගේම තමයි මේ වරාය සේවකයන්ගේ විශේෂයෙන්ම වෛද්‍ය මධ්‍යස්ථානය අපි දියුණු කරා. ඒ වගේම ආයුර්වේද මධ්‍යස්ථානයක් අපි හදලා අද වෙනකොට 1000 ගානකට වැඩි සංඛ්‍යාවක් මේ වෛද්‍ය මේ ආයුර්වේද මධ්‍යස්ථානයෙන් බෙහෙත් ගන්න කටයුතු කරගෙන තියෙනවා. ඒ වගේම නවමුර සේවා ක්‍රමයක් ඇති කළා. ඇඟිලි සලකුණු තැබීම වැනි නූතන කල්මනාකරණ විධි ක්‍රමයක් හඳුන්වා දුන්නා. ඒ වගේම අපි දේශපාලන පලිගැම් කරේ නැහැ. ස්ථාන මාරුවීම්, උසස් වීම්, නිවාස ලබා දීමේදී වෙනම කමිටු හරහා අපි කිසිම දෙයක් කරන්නේ නැතුව කමිටු හරහා තමයි මේවා සියල්ල ලබා දීලා තියෙන්නේ. 2015 ජනවාරි 8 වෙනිදා සිට 2016 නොවැම්බර් මාසේ 26 වෙනිදා දක්වා අපි උසස් වීම් 723ක් ලබලා දීලා තියෙනවා සභාපතිතුමිය. අපි අහුණා මේ අපේ සුනිල් හඳුනෙත්ති මන්ත්‍රීතුමා කතා කරා උසස් වීම් දීලා නැහැ කියලා. අපි මේක දේශපාලන ක්‍රමවේදයක් නැතුව අපි කමිටුවක් හරහා අපිට මේ උසස් වීම් ලබලා දුන්නා. සමහර අපේ සේවකයන් අවුරුදු 30ක් එකම තැන හිටපු අයටත් ඒ අවස්ථාව අපි ලබලා දුන්නා. ඒ වගේම තමයි මේ වරායේ සේවකයන් වෙනුවෙන් විශේෂයෙන්ම වෙනම දවසක් අපි ලබලා දීලා තියෙනවා නිලධාරීන් සහ අපි සියලු දෙනාම එක්කහු වෙලා මේ සේවකයන් හම්බෙන්න. මම මේ විශේෂයෙන්ම මම ඉස්සෙල්ලා කියපු දේ තමයි පහුගිය ජනවාරි ජනාධිපති මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහත්මයා වෙනුවෙන් 570 දෙනෙක් නිදහස් කරලා තිබුණා. ඔවුන්ගේ වැටුම මෙන්ම අතිකාල දීමනා ගෙවා තිබුණා. එයින් ශ්‍රී ලංකා වරායට වරාය අධිකාරියේ දෙසැම්බර් මාසයේ පමණක් වූ පාඩුව රුපියල් මිලියන 41.1යි. මේ හේතුව තමයි මම ඉස්සෙල්ලාම දැනුවත් කර මේ සියලුම දෙනාම රැකියාවෙන් අයින් කරන්න කියලා තිබුණත් අතිගරු ජනාධිපතිතුමාත් ගරු අගමැතිතුමාගේත් මූලිකත්වය අරගෙන අපේ මගේත් ඉල්ලීම මත අපිට පුළුවන් වුණා මේ සේවකයන්ව නැවත වරක් මේ රැකියාවයි තියාගන්න. සමහරලාට මේක එකපක්ෂික ආණ්ඩුවක් තිබුණා නම් අද විපක්ෂයේ ඉන්න සමහර අය කිව්වට එකපක්ෂික ආණ්ඩුවක් තිබුණා නම් සමහරලාට මේ සියලු දෙනාටම ගෙදර යන්න සිද්ධ වෙනවා කියන එක මම ඉතාමත් වක්කීමකින් කියනවා. ඒ වගේම තමයි අපි අවුරුදු ගාණක් තිස්සේ 2007 අන්තිමට තිබ්බ පියපුතු පදනම යටතේ සෑහෙන සේවකයන්ගේ දරුවෝ ප්‍රමාණයක් අපිට පහුගිය කාලේ ස්ථීර කරගන්න පුළුවන් වුණා. ඒ වගේම තමයි ඉංජිනේරුවන්ගේ තිබුණා රුපියල් 15,000ක දීමනා ප්‍රශ්නයක් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය අරගෙන අපි ඒ ලබලා දීලා තියෙනවා. ඒ වගේම තමයි මම අර නැවත වරක් කියන්න ඕනේ පහුගිය ආණ්ඩු සමයේදී 214 දෙනෙක් අභ්‍යාසලාභීන් හැටියට බඳවගෙන තියෙනවා ගරු සභාපතිතුමියනි. කිසිම සමහර අය සුදුසුකමක් නැහැ. මෙවැනි අය පහුගිය කාලේ තනිකර දේශපාලනයට යොදවමු කට්ටිය විභාගයක් කරලා මේ සේවකයන්ව නැවත වරක් සේවයේ පිහිටවන වැඩපිළිවෙලක් අපි ආරම්භ කරලා තියෙනවා. දැන් වෙනකොට අපි කීප දෙනෙක්ව ස්ථීර රැකියාවලට අපි ලබලා දීලා තියෙනවා. ඒ වගේම තමයි 2010 සිට ලොරි රියදුරන්ගේ ලොකු ප්‍රශ්නයක් වෙලා තිබුණා 63 දෙනෙක්ට. ඒ 63 දෙනාටම කොන්ත්‍රාත් පදනම තිබුණේ ඒ සියලුම දෙනාව අපි ස්ථීර සේවකයන් හැටියට පත් කරා. ඒ වගේම තමයි මේ වරාය අමාත්‍යංශයේ
ගරු මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීතුමා.
ඇමතුමා, නැගෙනහිර පර්යන්තය විකිණීම සම්බන්ධයෙන් ඔබතුමා දන්නවා තිබුණ
ප්‍රශ්නේ
පිළිබඳව ඔබතුමා පොඩි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්.
ඒ වගේම තමයි කොන්ත්‍රාත් මන්ත්‍රමේ අවුරුදු 10කට කිට්ටු වෙන්න හිටපු ජාතික කණ්ඩායම් නියෝජනය කරන වොලිබෝල් ක්‍රීඩකයෝ, ක්‍රීඩිකාවන්, නෙට්බෝල් ක්‍රීඩකයන්ව කොන්ත්‍රාත් පදනමේ තිබුණේ. අපි මේ ක්‍රීඩකයන් 37 දෙනෙක්ට සිරපත් පත්වීම් ලැබලා දුන්නා. මට ලැජ්ජයි කියන්න, අපි මමත් ක්‍රීඩකයෙක් හැටියට ගරු සභාපතිතුමිය අපේ වොලිබෝල් කණ්ඩායමේ නායකයා වරාය හිටියේ සිකියුරිටි ගාඩ් කෙනෙක්. මෙන්න මේ වගේ තත්ත්වයක් තමයි පහුගිය කාලේ තිබුණේ. නමුත් අද වෙනකොට අපි ක්‍රීඩා උපදේශක කෙනෙක් හැටියට අපි වෙනස් ක්‍රමවේදයක් අපි එතන හදලා තියෙනවා. ඒ වගේම තමයි අපි පහුගිය කාලේ අපිට අවශ්‍ය වෙලා තිබුණ ඵලදායිතාවය 13.18 තිබුණ ඵලදායිතාවය පැයකට 28.30 දක්වා ඉහළ ගිහින් තියෙනවා. ඒ වගේම තමයි අපිට ජයා පර්යන්තයට ISO 9001:2008 තත්ත්ව සහතිකය 2015 අපිට ලබා ගන්න හැකියාව ලැබුණා. ඒ වගේම තමයි පහුගිය කාලේ විශාල ප්‍රතිරූපයට, වරාය ප්‍රතිරූපයට විනාශකාරී දේවල් සිදු වුණා. අපි මේ පහුගිය දේවල් හාරහර කියනවට වඩා හම්බන්තොට වරායේ කරදිය මංගල්‍යයට රුපියල් මිලියන 113ක් වියදම් කරලා තිබ්බා. ඒ වගේම තමයි තෙල් ටැංකි විවෘත කිරීම සඳහා රුපියල් මිලියන 97ක් උත්සවයට වියදම් කරලා තිබුණා. ඒ වගේම මාසික වැටුප් ගෙවමින් වෙබ් අඩවි කාර්යෝ සහ මාධ්‍යවේදීන්ට පඩි ගෙවලා තිබුණ මේ වරාය අධිකාරි. මේ සියල්ලම අද වෙනකොට අත්තිරවල තියෙනවා. ඒ වගේම තමයි දකුණු ආසියාවේ තියෙන හොඳම වඩුමඩුව තියෙන්නේ වරාය අධිකාරියට. නමුත් අවාසනාවකට වගේ පහුගිය කාලේ මේ වරාය අධිකාරියේ මෙවැනි වඩුමඩුවක් තිබෙද්දිත් පිට ආයතනවලින් ඒ අවශ්‍ය භාණ්ඩ අරගෙන විශාල මුදලක් වියදම් කළා. ඒ හරහා විශාල කොමිස් මුදලක් ලැබලා තියෙනවා.
තව විනාඩි 5ක කාලයක් ගරු ඇමතුමාට තියෙනවා.
සභාපතිතුමිය, මට හරින් ෆර්නාන්ඩෝ ඇමතුමාගේ කාලෙත් මට ලැබලා තියෙනවා.
හොඳයි.
ඒ වගේම තමයි අද වරාය කුස්සිය තමයි මේ රටේ ඉතාම ජනප්‍රිය ප්‍රදේශයක්. ඒ කෑම වේල ගැන මේ රටේ හැම පුද්ගලයාම දන්නවා. අද එනකොට අපිට වරාය කුස්සියේ වියදම 20%කින් විතර අඩු කරන්න පුළුවන් වෙලා තියෙනවා. අද මේ සියල්ලටම මූලික වුණේ අපි සියලු දෙනාම අනිකුත් දේවල් අමතක කරලා රටක් හැටියට තීරණ ගන්න සිද්ධ වෙලා තියෙන හින්දා. වරායේ තියෙන ලොරි ප්‍රශ්නයක්. මේ වරායේ තියෙන ලොරි වලට හිටපු සභාපතිවරු හිටපු දේශපාලඥයන් මුදල් අරන් තියෙන මේ වරායට ලොරි දාන්න. නමුත් අපි 2015 ජනවාරි ඉඳලා මේ වෙනකොට ඒක ක්‍රියාත්මක ක්‍රමවේදයකට යොදවලා වස් මේ 2015 ජනවාරි ඉඳලා අගෝස්තු වෙනකොට රුපියල් මිලියන 256.1ක ආදායමක් ලැබලා තියෙනවා. ඉතින් මෙවැනි ඒ වගේම තමයි අපි වරාය අධිකාරියට ව්‍යාපාරික සැලැස්මක් තිබුණේ නැහැ. මේ ව්‍යාපාරික සැලැස්ම අපි නැවත වරක් හදලා තියෙනවා. ඒ වගේම වරාය අධිකාරියේ පළමු වරට ශුන්‍ය පාදක ආයවැයක් නැත්නම් සීරෝ බේස් බජට් කියනවා. ඒ සඳහා අපි වරාය අධිකාරිය වෙනම පාලනය කිරීමට වරාය අධිකාරිය එකතු වෙලා තියෙනවා. ඒ වගේම අද වෙනකොට වරායවල් ත්‍රිකුණාමලය ගාල්ල වරායවල් වෙන වෙනම ආදායම් ලබන තත්ත්වයකට ගේන්න අපි සැලසුම් යොදවලා තියෙනවා. ඒක ප්‍රතිඵලයක් හැටියට අද වෙනකොට ගාලු වරායේ ආදායම දෙගුණ වෙලා තියෙනවා. ත්‍රිකුණාමලයේ ආදා ලාභ ලබන තත්ත්වයකට අපිට පත් කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ වගේම තමයි වරාය අධිකාරිය අද වෙනකොට සෑහෙන දුරට හොරකම අඩු වෙලා තියෙනවා. තමුන්නාන්සලාට මතක ඇති පහුගිය කාලේ වෘත්තීය සමිති නායකයෝ කියන කට්ටියක් එක්කහු වෙලා මේ වරායේ විශාල අනවශ්‍ය දෙයක් කරන්න හැදුවා. ඒ හරහා කරපු ක්‍රියාදාමයන් මම මතක් කරන්න ඕනේ. ඒ සියලු දෙනාම එක්කහු වෙලා කරේ මේ වරායට එන නැව් ටික පෞද්ගලික ආයතනවලට යවන්න ක්‍රමවේදයක් හදලා තියෙනවා. මේ සමහර වෘත්තීය සමිති නායකයෝ කියන පුද්ගලයන්ගේ දරුවෝ වැඩ කරන්නේ මේ පෞද්ගලික සමාගම්වල. මේ සඳහා මේ හරහා මේ මිනිස්සුන්ට කොන වගේ මුදලක් ලබා ගන්නවද කියන එක මේ රටේ මහ ජනතාව දැනුවත් විය යුතුයි. අද වෙනකොට මට කරපු පෞද්ගලික දේවල් හින්දා මම නඩු දාලා තියෙනවා. ඒ ගැන මම මේ අවස්ථාවේදී කියන්න කැමති නැහැ. නමුත් අද වෙනකොට මේ වෘත්තීය සමිති නායකයෝ කියන කණ්ඩායම අද වෙනකොට කොන් වෙලා සේවකයෝ අපි ගැන විශ්වාසය අරගෙන අද ඉතාමත් හොඳට වැඩ කරනවා කියලා කියන්න ඕනේ. ඒ වගේම තමයි අද මහින්දානන්ද අලුත්ගමගේ ඇමතුමත් ඇහුවා මේ අලුත් ජටිය ගැන. අපි පහුගිය කාලේ අපිට යම් යම් ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිදු වුණා. විශේෂයෙන්ම ජය බහලු පර්යන්තයට එන්නෙන්ඩ නැව්වෙන්ඩ අඩු වුණා. ඒකට විශාලම ප්‍රශ්නය වුණේ අද ලෝකයේ විශාල නැව් තමයි දැන් භාවිතයට ගන්නෙ. අර පරණ කාලේ තිබුණ පොඩි නැව් අද වෙනකොට ඒ භාවිතයෙන් ඉවත් කරලා විශාල නැව් තමයි මීටර් 350ට වැඩි දිග නැව්. එවැගේම මීටර් 15ක් 16කට වැඩි ගැඹුරක් අවශ්‍ය මුහුදක තමයි අපිට දැන් එන නැව් තියෙන්නේ. ඉතින් ඒ හරහා ජය කන්ටේනර් ජය බහලු පර්යාත්නයට එන නැව් ටික ගාක් වෙලාවට CICT පෞද්ගලික සමාගමට යන්න සිද්ධ වෙලා තියෙනවා. එවැගේම තමයි අපේ මහින්දානන්ද අලුත්ගමගේ ඇමතුමා අහපු ප්‍රශ්නයට අද විශාල කතාවක් යනවා හම්බන්තොට විකුණනවා කියලා. ඒ වගේම නැගෙනහිර ජටිය විකුණනවා කියලා. මම තමුන්නාන්සලාට වගකීමකින් කියන්නම් අද මේ යහපාලන ආණ්ඩුවේ ජනාධිපතිතුමා ඉන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ, අගමැතිතුමා ඉන්නේ එක්සත් ජාතික පක්ෂයේ. අපි අතර වෙන වෙන දේවල් තියෙන්න පුළුවන්. නමුත් අද වෙනකොට මම කියන්න ඕනේ කිසිම දෙයක් හම්බන්තොට වරාය අපි විකුණන්න තීරණය කළා නැහැ. අද වෙනකොට හම්බන්තොට වරායේ ආයෝජකෙක් සමග සාකච්ඡා කළා. අපි තීරණය කරන් තියෙනවා ගිවිසුමකට එළඹිලා ඒ වරායේ වැඩපිළිවෙල ඒ සමාගමත් එක්ක තීරණය කරගන්න. හැබැයි අද වෙනකන් තීරණය අරන් දැනට අපි සාකච්ඡා කරගෙන තියෙන ඒගොල්ලෝ ඉල්ලලා තියෙන 80% පර්සන්ටේජ් එකක් තියෙන්නේ ගරු ඇමත් මන්ත්‍රීතුමා. හැබැයි මම කියන්න ඕනේ චමල් රාජපක්ෂ ඇමතුමා කිව්වා වගේ අපි ඒගොල්ල ඉල්ලන හැමදේම අපි දෙන්නේ නැහැ. තමුන්නාන්සලා මතක තියාගන්න මමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පවුලකින් ආපු කෙනෙක්. අද වෙනකොට ජනාධිපතිතුමයි අගමැතිතුමයි අපි ක්‍රමවේදයක් හදලා තියෙනවා අපේ දේවල් විකුණන්නේ නැතුව මේ සංවර්ධන කටයුතු සඳහා ඉදිරියට ගෙනියන සැලසුම් හදලා තියෙන. අපි චුට්ටක් ඉන්නකො මම අහගෙන ඉන්නකො පොඩ්ඩක් දෙන්න කාලේ. ඉතින් මේ සඳහා අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මුදල්. අපි හම්බන්තොට වරායට තියෙන ගෙවන මුදල් අපිට ඒක ගෙවන්න තිබ්බේ නැත්තම් මේ ඊස් ටර්මිනල් එක නැත්තම් නැගෙනහිර පර්යන්තය අපිටම අරගෙන කරන්න තිබුණා. ආදායම් වැඩි වෙලා නෙමෙයි මන්ත්‍රීතුමා, අපේ තියෙන නැව් හුඟක් වෙලාවට ලොකු නැව් දැන් එන හින්දා හුඟක් වෙලාවට යන්නේ පෞද්ගලික CICT සමාගමට. ඒකේ තමයි විශාල ගැඹුර තියෙන්නේ. ඉතින් අපිට අලුත් පර්යන්තයේ ගැඹුර තියෙනවා. ඉතින් දැන් මේ ණය හම්බන්තොට ණය අද වෙනකොට අපි බලාපොරොත්තු වෙනවා ඒක නැති වුණාම අපිට ඩොලර් බිලියන 1.15ක මුදලක් මේ ආයතනයේ ගෙවන්න ලෑස් වෙලා තියෙනවා. එහෙම වුණොත් වරාය අධිකාරියේ තියෙන ණය ප්‍රමාණය හුඟක් වෙලාවට අඩු වුණොත් අපි මමත් මගේ නියෝජ්‍ය අමාත්‍යතුමත් අපි සාකච්ඡා කරා යෝජනාවක් කරන්න. මට පොඩ කතා
කරන්න. ගරු මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීතුමා.
ඔබතුමා මේකේ මේ ප්‍රතිශතය අඩු කරන්න ලොකු සටනක් කරා. කැබිනට් පේපර් එක ගත්තලත් අපි ඒක දන්නවා. හැබැයි ඔබතුමා මතක කරගන්න. මේ රටේ තීරණය කරන්නේ ඔබතුමාවත් මෛත්‍රීපාල ජනතාවත් අතර පාස් කරලින්ගමයි චරිතරත්වයේ තීරණය කරන්නේ. ඒ නිසා අනිවාර්යයෙන් මේක විකුණනවා. ඔබතුමා මතක තියාගන්න. මේක විකුණනවා. හම්බන්තොට 180 දෙනවා. ඒ වගේම නගරේ පන්දෙන් 180 දෙනවා. ඔබතුමා මතක තියාගන්න. ඒ තීරණය කළා ඉවරයි.
නෑ ඔබතුමාලට මං හිතන්නේ සමාජලට මේ තේරෙන්නේ නෑ ප්‍රයිවට් පබ්ලික් පාර්ට්නර්ෂිප් කියන එකේ. නෑ ඔබතුමාලා නෑ මට කතා කරන්න දෙන්නක ඔබතුමාට මම බාධා කරන්නේ නෑනේ ඔබතුමා වරාය ගැන කතා කරන්න එපා ඔබතුමා කරපු දේ කතා කරන්න ක්‍රීඩාව ගැන නෑ ප්‍රශ්නයක් අහනවනම් අහන්න මේ විදියට ක්‍රමවේදයකට නෑ නෑ ඔබතුමා කතා කරන්නේ ඔබතුමා ආණ්ඩුව විවේචනය කරනකොට කල්පනා කරන්න ආණ්ඩුවේ අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා තමයි ආණ්ඩුවේ නායකයා එක්සත් ජාතික පක්ෂයේ නායකයා තමයි ආණ්ඩුවේ කල්පනාකරණය කරන පුද්ගලයා නෑ ඔබතුමාලා විවේචනය කරන්න අපි කවදාවත් විවේචනය නැ කරුණාකරලා මට කතා කරන්න මට මේ වෙලාව ලබලා දෙන්න මට මේ ඉතාමත් වැදගත් මේ
ගරු ඇමතුමා කතා කරන්න
මහින්දානන්ද
ඇමතුමා
මහින්දානන්ද
මන්ත්‍රීතුමා
මම තමුන්නාන්සේට වගකීමකින් කියන්නම් මේ අලුත්ම දේ තමයි තමුන්නාන්සලාගේ මේක විකුණනවා කියන එක හැබැයි මේක විකුණනවා කියන එකයි පෞද්ගලික ආණ්ඩුවේ එක්කහු වෙලා කරන ක්‍රියාදාමයයි එකයි. ඒක බලන්න දැන් මේ පහුගිය කාලෙත් විකුණලා තිය විකුණනවා කිව්වට JCT එක අපේ තිබුණට CICT සහ SAGT කියන ආයතන අපිට 15% තියාගෙන දීලා තියෙනවා. අපිට 15%. ඔය පහුගිය කාලේ අපි එන්නේ ඉස්සෙල්ලා. මහින්ද මහත්තයා කාලේ ඉත ඉස්සෙල්ලයි. ඉතින් මම ඒ ටික හරියට අරගෙන තමුන්නාන්සලාට කියන්නම්. අද වෙනකොට අපි බලාපොරොත්තු වෙන්නේ අපිට එන ආදායම ලබාගෙන හම්බන්තොට තියෙන මේ ආයෝජනය හරි විදිහට ක්‍රියාත්මක කරන්න. තමුන්නාන්සලා නගිනේර පර්යන්තය අපි තීරණයක් කරා ඉස්සෙල්ලාම 152ක් අපි තියාගෙන කරන්න ඕනි කියලා. අද වෙනකොට අපි ආයෝජකයන් කැඳවලා තියෙනවා ඒකෙදි කියලා තියෙන්නේ අඩුම 115ක් තිය යුතුයි කියලා. ඒ කියන්නේ CICT එකයි SAGT එකයි ඒ අදාළ විදිහට තමයි කරලා තියෙන. නමුත් මගේ එකක වීම නම් ඒක නෙමෙයි. අපි සියලු දෙනාම බලන්නේ අපේ ආයතන වලට රජයට වැඩි ප්‍රමාණයක් ලබා ගන්න. ඉතින් එන ආයෝජකයා කැමති නම් අපිට වැඩි ප්‍රමාණයක් දෙන්න අපි තමයි ජයග්‍රාහක වෙන්නේ. අන්න එතන තමයි අද වෙනකොට හම්බන්තොට ප්‍රශ්න ගැන තමුන්නාංශ කතා කරා. හම්බන්තොට ප්‍රශ්නෙට අද වෙනකොට අපේ උපසභාපතිතුමත් අධ්‍යක්ෂක මණ්ඩලයත් අපි සාකච්ඡා කරනවා අපිට අපෙන් ඉල්ලපු දේවල් නැති කරගෙන අපිට වැඩි ප්‍රමාණයක් ලබා ගන්න. අන්නේ ක්‍රමවේදයට අපිට ජනාධිපතිතුමයි අගමැතිතුමයි දෙන්නම එකඟ වෙලා තියෙනවා. නෑ මගේ චේතනාව විතරක් නෙමෙයි ඒක ආණ්ඩුවේ චේතනාව බවට පත් කරනවා. අන්න ඒකයි තියෙන වැදගත්කම. අද වෙනකොට අපිට ඉන්න ජනාධිපතිවරයෙකුයි අගමැතිවරයෙකුයි දෙන්නත් එක කතා කරලා කරන්න පුළුවන්. හැබැයි පහුගිය කාලේ තමුන්නාන්සලට ඒක කරන්න බැරි වුණානේ. නෑ අපිට පුළුවන්. අපිට පුළුවන්. අගමැතිතුමත් එක්ක මටත් පුළුවන්. හැබැයි පහුගිය කාලේ එහෙම එකක් තිබුණේ නෑනේ. තමුන්නාන්සලා ආණ්ඩුවේ ඉන්නකොට තමුන්නාන්සලාට ඕන දේ කරන්න හම්බුනේ නෑනේ. නෑ තම මේක මට කියන්න එපා මමත් ඔතන හිටපු කෙනෙක්. ඉතින් ඒකෙන් හින්දා ඉතින් ඕක අපි දෙන්න පස්සේ ඕක ගැන කතා කරමු. ඉතින් විශේෂයෙන්ම මට මේ අපි නැගෙනහිර පර්යන්තේ ඩොලර් මිලියන 500ක් විතර අපිට අවශ්‍ය වෙනවා අමතුම. ඒ සඳහා අපිට මීටර් 1200ක දිග ප්‍රමාණයක් අපිට හදාගන්න පුළුවන්. අද වෙනකොට අපිට මේ ප්‍රශ්නේ තමයි මූලික කාරණාව හැටියට අපි දැනට සාකච්ඡා කරගෙන යන්නේ. අපිට මේ හම්බන්තොට ණය මුදල අපිට තිබුණේ නැත්තම් අපිට ඉතාමත් ඕනකමින් මම වගකීමකින් කියනවා මේ පර්යන්තය අපිට 150 52ක් තියාගෙන කරන්න ලේසියම තිබුණා. නෑ බොන්ඩ් එකට ඉස්සෙල්ලා හුඟක් දේවල් තිබුණා ඇමතුමා. ඒව ගැන අපිට කතා කරන්න එපා. ඒ හෙජින් කාලෙත් සෑහෙන ගණන් ගියා. ඒව ගැන අපි කතා කරන්න ඕනේ අපිට අතීත. නෑ ඔබතුමා කියන ඉඳ මාව එතෙන්ට ගෙනියන්න එපා. මම මේ පහුගිය පාල නෑ මාත් එක්ක ගැටුමක් නෙමෙයි ආණ්ඩුවත් එක්ක මම තමුන්නාන්සලාට කියන්නේ පහුගිය කාල කරපු විනාශ ගැන මම ඇඟිල්ලෙන් ඇන පෙන්නන කෙනෙක් නෙමෙයි. අපි ඒව හදන්නේ කොහොම හරි මේක ගොඩ දාගන්න. ඒකට තමයි මේ ආණ්ඩුවක් අපි හදලා තියෙන්නේ. ඒ වගේම මම කියන්න ඕනේ මේ කාරණාත් එක්ක විශේෂම නැව් සංස්ථාව පෞගිය කාලේ ඩොලර් මිලිය ඩොලර් මිලියන 81ක් දීලා නැව් දෙකක් ගෙන්නලා තියෙනවා ගල්ලංගුරු මැදි. මේ ලෝකේ ගල්ලංගුරු නැති වීගෙන යන කාලේ අපේ නැව් සංස්ථාවට ඩොලර් මිලියන 81ක ණයක් එක්ක නැව් දෙකක් ගෙනල් තියෙනවා. අද වෙනකොට ඩොලර් මිලියන 35කටවත් මේක විකුණන්න බැරි වෙලා තියෙනවා. ඉතින් මේ හරහා විශාල මුදලක් අපතේ ගිහින් තියෙනවා. ඉතින් මේ මුදල් අපිට හම්බ කරගන්න ලේසි දෙයක් නෙමෙයි. ඉතින් ඒකින්ද තමයි මේ පෞද්ගලික කණ්ඩායම එක්ක පෞද්ගලික ආයතන එක්ක ආණ්ඩුව එක්ක හොයලා යම් වැඩපිළිවෙලක් කරනකොට ඒක විකුණනවා කියන එක ඉතාමත් වැරදි. ඉතින් මම තමුන්නාන්සලට ඉතාමත් වගකීමකින් කියනවා පෞගේ කාලේ හම්බන්තොට වරාය සඳහා සම්පූර්ණ ණය මුදල ලැබලා තියෙනවා රුපියල් මිලියන 142,961ක්. ඇමරිකන් ඩොලර් මිලියන 1347ක්. රුපියල් බිලියන 142ක්. මේ ලබාගෙන තියෙන ණය මුදල් සමහර වෙලාවට පොලිය 108 ගානක් වන්ද සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම තමයි මේකේ අමුතු දේවල් තියෙන මේ ණය ගන්නකොට 108 දක්වා යන්න හිටපු අමාත්‍යවරයාත් ඒකට අනුමැතිය දීලා තියෙනවා. ඒ වගේම තමයි මේ තෙල් ටැංකිය ගැන හඳුනෙති මන්ත්‍රීතුමා ඇහුවා මේ තෙල් ටැංකි ව්‍යාපෘතිය ඉතාමත් අසාර්ථක ව්‍යාපෘතිය බවට පත් වුණා. ඒයි අද වෙනකොට ඒකේ නඩුවක් තියෙන නිසා මම ඒ ගැන වැඩි දීර්ඝව සාකච්ඡා
කරන්න. තව විනාඩි 3ක් කාලයක් ගරු ඇමතුමාට තියෙන්නේ.
ගරු සභාපතිතුමිය මට තව කාලයක් දෙන්න පුළුවන්ද? මොකද අපේ කීප දෙනෙක් අඩුයි අද.
තව විනාඩි 5ක් දෙන්නේ කාගේ වෙලාවෙන්ද?
We can sit till late. We can sit up. අපිට හයමාරේ
හපතෙන් ගන්නම්. ඒ වගේම තමයි මේ ඉතමත් මේ වගකීමක මේ කියන්නේ චීනයේ එක්සිම් බැංකුවට අමතරව ඉන්ධන මිලදී ගැනීම සඳහා ලංකාවේ HNB බැංකුවෙන් ඩොලර් මිලියන 28ක් ලබාගෙන තියෙනවා. මේ ඩොලර් මිලියන 28 හරහා ගෙන්නව MGO කියන ඉන්ධන අද වෙනකොට අපිට විකුණ ගන්න බෑ. මේ ඉන්ධන ඛනිජ තෙල් සංස්ථාව ප්‍රතික්ෂේප කරපු තෙල් මේ නැව යනකොට හම්බන්තොටට ගෙනල්ලා මෙව්වා. දැන් වෙනකොට ඩොලර් 900කට ගත්ත තෙල් අද වෙනකොට ඩොලර් 200කට අපිට විකුණ ගන්න බැරි වෙලා තියෙනවා. ඉතින් මේ වගේ පෞගිය කාලේ සමාජලාට කරපු විනාශය ගැන අපි කතා කරන්න ගියොත් මේ රටේ ආපහු කවදාවත් ඒ වගේ ක්‍රමවේදයක් හැදෙන්නේ නැති වෙන ක්‍රමයක් තමයි අපි හදලා තියෙන්නේ. අද හම්බන්තොට සේවකයන් 280 දෙනා අද වෙනකොට සීර සේවකයෝ බවට පත් වෙලා තියෙනවා. හැබැයි කිසිම කෙනෙක් අවුරුදු ගාණක් මේගොල්ලන්ව පාවිච්චි කරලා දේශපාලනයට ස්ථිර පදනමක් ඇතරේ රස්සාව දීලා තිබුණේ නැහැ. අද වෙනකොට අපිට ඒක කරගෙන ක්‍රියාත්මක කරගෙන යනවා. 10 කට්ට ඉන්නවා 240ක්. සමහර අයට ඕලෙවලුත් නැහැ. මොකුත් කරන්න බෑ. ඒගොල්ලෝ විභාය කරපු 30 දෙනාට දුන්නා, කරපු නැති අයට දෙන්නේ නැහැ. ඉතින් ඒකත් මම කියන්න ඕනේ. මොකද මන්සරයි මං හරි දේ කරන සර මිනිස්සෙක්. ඒක මගේ ප්‍රතිපත්තිය. මට ඒක වෙනස් කරන්න බෑනේ. නැහැ, මම හැමදාම කරන්නේ හරි දේ. ඒකින්දනේ මම මේ පැත්තේ ඉන්නේ. නැත්නම් මටත් උතනට වෙලා ඉන්න තිබ්බනේ. නෑ, මටත් උතනට වෙලා ඉන්න තිබ්බා. ඉතින් අර පූස් පැටියෙක් වගේ කතා කරන්නේ නැතුව අහගෙන ඉඳලා ඌ සර් කියන මම එහෙම කරන පුද්ගලෙක් නෙමෙයි. ඉඳන් මං අද අලුත් ආණ්ඩුවක් හදලා මේ පැත්තේ ඉන්නවා. ඉතින් ඔව්, මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පවුලකින් ආපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආදරය කරන රටට වැඩියම ආදරය කරන පුද්ගලෙක්. ඉතින් ඒකත් මම කියන්නම්. විශේෂයෙන්ම 2014 අගෝස්තු 16 ලංකා නැව් සංස්ථාව ඩොලර් මිලියන 3.3ක් පොලිස් සඳහා ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් අද වෙනකොට නැව් සංස්ථාව විශාල වශයෙන් මං හිතන්නේ සභාපතිතුමාත් ඒ වගේම නිලධාරිනුත් ඉතාමත් කැපවීමකින් අද මේ නැව් සංස්ථාවේ ලාභය වැඩි කරලා තියෙනවා. රටක් හැටියට අපි ලාභය පෞගිය කාලේ ඩොලර් මෙට්‍රික් ටොන් එක ඩොලර් 18ට ගිය එක අද වෙනකොට විශාල ප්‍රමාණයෙන් අඩු කරලා 11කට අඩු කරලා තියෙනවා. ස්පොට් ගන්නකොට 4.50කට ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ මේකෙන්ම තේරෙනවා පෞගිය කාලේ මේ මුදල් එක එක කෙනාගේ සාක්කුවලට යන්නේ නැති කියලා. අද වෙනකොට අපි මේ තීරණ ගන්නේ කණ්ඩායමක් හැටියට. එක පුද්ගලයෙක් නෙමෙයි, අමතිවරයක් නෙමෙයි, නියෝජ්‍ය අමතිවරයක් නෙමෙයි. මේ සියල්ලම තීරණය කරන්නේ ඒ අධ්‍යක්ෂක මණ්ඩලයක අපි සාකච්ඡා කළා. ඒ වගේම තමයි ගරු සභාපතිතුමිය අද වෙනකොට මේ නැව් දෙක හරහා විශේෂයෙන්ම රජයේ විශ්වවිද්‍යාලවල ඉන්න දරුවන්ට අවස්ථාව ලැබිලා තියෙනවා මේ නැව්වල වැඩ කරන්න. පෞගිය කාලේ ඒ දරුවන්ට කිසිම අවස්ථාවක් ලැබිලා තියෙන්නේ නැහැ. අද වෙනකොට පෞද්ගලික අංශයටත් අපි අවස්ථාව ලැබලා දෙනවා. අපේ රජයේ විශ්වවිද්‍යාලවල දරුවන් අඩු වුණාම නැත්තම් අපි හැම වෙලේම ඒ අවස්ථාව ලැබලා දෙන්නේ අපේ දරුවන්ට අපේ විශ්වවිද්‍යාලයේ. අද වෙනකොට නාවිකයන් 50 දෙනෙක් මේ සඳහා අද සේවය කරනවා. ඒ වගේම තමයි ලංකා නැව් සංස්ථාවේ අපි මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ ප්‍රහාණය කිරීමේදී දින 180ක් වැනි පොඩි කාලයක් අපිට තියෙන මේ ගල්ලංගුරුගේ. ඊට පස්සේ මුහුද රළු බව පත් වෙන හින්දා විශේෂම නැව් ඒ ස්ථානයට ගේන්න බෑ. ඒ හරහා අද වෙනකොට අපි විශාල වෙනසක් සිදු කරලා තියෙනවා. මේ සඳහා ගමන් වාර 38ක් නෞකා 6ක් අපිට යොදව ගන්න ඕනේ. හැබැයි මේ සඳහා අපි 2014 පෞගිය කාලේ PCL ආයතනය සමග ගිවිසුමක් අත්සන් කරා. 2014 තමයි සභාපතිතුමනි මේක ඉවර වෙන්නේ. මාර ඉස්සෙල්ලා කිව්වා වගේ අද වෙනකොට විශාල ප්‍රමාණයෙන් අපි මුදල් අඩු කරලා තියෙනවා. ඒ වගේම තමයි අපේ ප්‍රධාන වශයෙන් මම හිතන්නේ චමල් රාජපක්ෂ ඇමතුමා කාරණා කීපයක් අපිට උපදෙස් වගේක් දුන්නා. ජේෂ්ඨ අමාත්‍යවරයෙක් හැටියට මම එතුමාට කියන්න ඕනේ මේ කවුරුත් මේ ආණ්ඩුවේ කිසිම කෙනෙක් කවදාවත් කිව්වේ නැහැ හම්බන්තොට වරාය හදපුක වැරදි කියලා. අපි හැමදෙනාම කියනවා මේ රටේ හැමදෙනාම හම්බන්තොට වරාය හදපුක හරි. හැබැයි හදපු විදිහ වැරදි. අද වෙනකොට හදපු සමාගම ඩොලර් මිලියන 750ක ලන්සුවක් තමයි අපිට දෙන්නේ. අපි වියදම් කරලා තියෙනවා ඩොලර් බිලියන 1.5. එතකොට කල්පනා කරලා බලන්න අනිත් මුදල් වලට මොකද වෙන්නේ කියලා. අපිට පුළුවන් වුණා පෞගිය කාලයේ අගමැතිතුමා චීන සංචාරයේදී ඒ ආයතනයක් සමග සාකච්ඡා කළ අද වෙනකොට ඩොලර් බිලියන 1.15ක ලන්සුවක් එක්ක අපිට අවශ්‍ය සාකච්ඡාද කරගෙන යනවා. ඒ වගේම තමයි මම හිතන්නේ මගේ කාලේ අඩු හින්දා මම ඉල්ලා සිටිනවා මේ මගේ මේ කතාව සභාගත කරන්න කියලා. විශේෂයෙන්ම අපි පහුගිය කාලේ ප්‍රවාහනය මගී ප්‍රවාහනය විශේෂයෙන්ම දූපත් අතර අපිට ලබලා දුන්නා. විශේෂයෙන්ම උතුරේ අපි දැක්කා මේ මගී ප්‍රවාහනය කරනකොට ඉතාමත් පහත් තත්වේ බෝට්ටු වලින් තමයි මේ මගී ප්‍රවාහනය කරන්නේ. මේක නාවික හමුදාව ඉතාමත් විශේෂ විශාල සේවයක් පහුගිය කාලේ කරා. අද වෙනකොට ඒක අපිට ලබලා දීලා තියෙනවා. මම ස්තුතිවන්ත වෙනවා ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් මුදල් ඇමතිතුමාත් අපිට විශාල මුදලක් ලබලා තියෙනවා. මේ නැව් බෝට්ටු හදීමේ අංගණයක් හදලා මේ ක්‍රියාදාමය එක ස්ථානයකට ගේන්න. ඒ වගේම මම මගේ මේ කාලේ අවසානෙ හින්දා මම නැවත වරක් විශේෂයෙන්ම මම කියන්න ඕනේ මගේ තියෙන ආයතනවල ඉන්න ප්‍රධානීන්ට, ඒ වගේම මගේ නියෝජ්‍ය ඇමතිතුමා, මගේ සහෝදර නිශාන්ත මුතුහෙට්ටිගම ඇමතිතුමාත්, ඊට පෙර හිටපු එරික් නියෝජ්‍ය ඇමතිතුමාටත් මම ස්තුතිවන්ත වෙන අතර මම තමුන්නාන්සලා සියලු දෙනාගෙන් මම ඉල්ලා සිටින්නේ තමුන්නාන්සලාගේ තදහස් තියෙනවා නම් මේ වරාය ගොඩගන්න, මේ ගොඩ ගැනීම සඳහා අපි සමග ඒ යෝජනා අපිට එක්කහු කරන්න, අපි ඒවා සාකච්ඡා කරන්න පුළුවන් ආණ්ඩුවක් අපි හදලා තියෙන්නේ. එහෙම නැතුව මේ ආයතන විකුණගෙන කණ්ඩ ආපු ආණ්ඩුවක් නෙමෙයි කියලා වගකීමකින් කියමින් මේ සියලුම ලිපිලේඛන සභාගත කරන්න කියලා ඔබතුමීගෙන් හන්සාඩ් ගත කරන්න කියලා ඔබතුමීගෙන් ඉල්ලා සිටිනවා.
ස්තුතියි ගරු ඇමතිතුමා. ඊළඟට ගරු සරවන පවන් මන්ත්‍රීතුමා.
சபைக்கு தலைமை தாங்கும் உறுப்பினர்களே, இந்த உயரிய சபையில் பேசுவதற்கு மற்றொரு வாய்ப்பை வழங்கியமைக்காக எனது மனமார்ந்த நன்றியை தெரிவித்துக் கொள்கிறேன். ஊடகத்துறை பற்றிய இந்த விவாதத்தில் அதை பற்றி பேசுவதற்கான போதிய அனுபவமும் தகுதியும் எனக்கு இருக்கின்றன என்ற அடிப்படையில் நான் சில கருத்துக்களை இங்கு ஆணித்தரமாக முன்வைக்க விரும்புகிறேன். பல சவால்களின் மத்தியிலும் அடக்குமுறைகள் கொடுமைகளுக்கு மத்தியிலும் 30 வருடங்களுக்கு மேலாக ஒரு ஊடக நிறுவனத்தை நடத்தி வருபவன் என்கிற அடிப்படையில் இந்த கருத்துக்களை முன்வைப்பதற்கு நான் பொருத்தமானவன் என்றே எண்ணுகிறேன். நான் சார்ந்த ஊடக நிறுவனம் நேற்றுத்தான் 27/11/2016 32வது ஆண்டில் காலடி எடுத்து வைத்திருக்கிறது. இந்த நாடு அதற்கு முன்னர் வரலாற்றில் எப்போதும் எதிர்கொண்டிராத அளவுக்கு ஊடக அடுக்குமுறையை நெருக்கு வாரங்களை கடந்த ஜனாதிபதி மஹிந்த ராஜபக்சவின் காலத்தில் அனுபவித்ததை எவரும் மறந்துவிட முடியாது. அவரது ஆட்சியை தூக்கி வீசிவிட வேண்டும் என்று நாட்டின் அரைவாசி சிங்கள மக்களும் எண்ண தலைப்பட்டதற்கு அவர்களின் கருத்து சுதந்திரத்தை மறுதளித்த மஹிந்தாவின் இந்த செயற்பாடும் காரணம் என்பதை யாரும் மறந்துவிட முடியாது. அதேபோன்று ஆட்சி மாற்றத்தை ஏற்படுத்தியதில் ஊடகங்களின் பங்கையும் சிங்கள, தமிழ், ஆங்கில ஊடகங்கள் யாரும் மறந்துவிடவோ மறுத்துவிடவோ முடியாது. அவை இல்லாமல் இந்த ஆட்சி மாற்றம் நடந்திருக்கும் என்று எண்ணுவதும் சிறுமைத்தனம். எனினும் கடந்த சில மாதங்களாக ஊடகங்களுக்கு எதிராக அரச தலைவர்கள், குறிப்பாக ஜனாதிபதி, பிரதமரிடமிருந்து காட்டமான கருத்துக்கள் வெளிப்படுவதை பார்க்கும் போது பழையவை எல்லாம் மறந்து போய்விட்டதோ என்கிற எண்ணம் ஏற்படுகின்றது. அரச தலைவர்களுக்கு ஊடகங்களுடன் கருத்து முரண்பாடு இருக்கலாம். இது பற்றி அவர்கள் ஊடகவியலாளர்களுடனும் ஊடக ஆசிரியர்களுடனும் விரிவாக விவாதிக்கலாம். முரண்படும் விடயங்கள் குறித்து தமது விளக்கங்களை வழங்கலாம். அதை விடுத்து பொது வெளிகளில் பகிரங்கமாக ஊடகங்களை விமர்சிப்பதும் காட்டமான கருத்துக்களை தெரிவிப்பதும் தேர்தல் காலங்களில் அரசு வழங்கிய வாக்குறுதிகளுக்கு மாறாக ஊடக சுதந்திரத்தில் இந்த அரசும் தலையீடுகளை செய்கிறது என்ற தோற்றப்பாட்டையே ஏற்படுத்துகிறது. நல்லாட்சி அரசின் காலத்தில் முழுமையான ஊடக சுதந்திரம் கிடைக்கும் என்று தேர்தல் காலத்தில் மேடைக்கு மேடை முழங்கப்பட்டது. அதற்கேற்ப ஆட்சி மாற்றத்தின் பின்னர் ஊடகங்களின் மீதான கட்டுப்பாடுகள் தளர்த்தப்பட்டிருக்கின்றன. அச்சுறுத்தல்கள் குறைந்திருக்கின்றன என்பதை நான் மறுப்பதற்கில்லை. ஆனால் வாக்குறுதி அளித்தபடி முழுமையான ஊடக சுதந்திரம் உறுதிப்படுத்தப்பட்டிருக்கிறதா என்றால் இல்லை. ஊடக நிறுவனங்களை தாக்கியவர்களும் ஊடகவியலாளர்களை கொன்று குவித்தவர்களும் இன்றும் சமூகத்தில் சுதந்திரமாக நடமாடி திரியும் போது ஊடகவியலாளர்கள் எப்படி முழு சுதந்திரத்துடனும் செயற்பட முடியும்? அவர்களின் மனங்களில் இருந்து எப்படி அச்சம் விலகும்? ஊடகவியலாளர்களும் ஊடக நிறுவனங்களும் பாதுகாப்பாக இருப்பதாக உணர்த்தப்படாத வரையில் எப்படி முழுமையான ஊடக சுதந்திரம் நிலைநாட்டப்படும்? காணாமல் ஆக்கப்பட்ட ஊடகவியலாளர் பிரகீத் எக்னிகோடுவின் வழக்கையும் சண்டே லீடர் ஆசிரியர் லசன்ட விக்ரமதுங்காவின் வழக்கையும் இந்த நல்லாட்சி அரசு விசாரணைக்கு எடுத்துக் கொண்டுள்ளது. அது நல்ல விடயம். அந்த வழக்குகளில் குற்றவாளிகள் கண்டறியப்பட்டு தண்டிக்கப்பட வேண்டும். உலகின் கவனத்தை ஈர்த்த இந்த வழக்குகளில் மட்டும்தான் அரசு அக்கறையாக இருந்து கொண்டு மற்ற சம்பவங்களை புறக்கணிப்பது ஏற்புடையது அல்ல. லசந்த மற்றும் எக்னோலிகோட வழக்குகளில் அரச படைகளும் அவர்களின் ஏவலாளிகளும் தான் தொடர்பு பட்டிருக்கின்றார்கள் என்று நீதிமன்றங்களின் வழங்கப்பட்டு வரும் சாட்சியங்களை பார்க்கும்போது தமிழ் ஊடகவியலாளர்களின் படுகொலைகளின் பின்னாலும் அரச படைகளின் பலமான தொடர்புகளை மறுதளிக்க முடியாது. அவற்றையும் எடுத்து விசாரித்தால் இதனை விடவும் பல உண்மைகள் வெளிவரக்கூடும். நீங்கள் நல்லாட்சி என்றுதான் மக்களுக்கு வாக்களித்தீர்கள். பேருக்கு நல்லாட்சி என்று சொல்லவில்லை. ஊடகங்கள் மீதும் ஊடகவியலாளர்கள் மீதும் எத்தனையோ தாக்குதல்கள் நடந்த காலங்களில் நடந்திருக்க இரண்டு வழக்குகளை மட்டும் விசாரிப்பது குற்றவாளிகளை கட்டுப்படுத்த உதவாது. மக்களையும் உலகத்தையும் ஏமாற்றுவதற்கான நடவடிக்கையாக மட்டுமே பார்க்கப்படும். ஊடகவியலாளர்கள் மீது நடத்தப்பட்ட அனைத்து தாக்குதல்கள் குறித்தும் விசாரணைகள் நடத்தப்பட வேண்டும். கொல்லப்பட்ட, கடத்தப்பட்ட ஊடகவியலாளர்கள் தொடர்பான அத்தனை வழக்குகளும் விசாரிக்கப்பட வேண்டும். குறிப்பாக தமிழ் ஊடகவியலாளர் கொலைகளுக்கு பின்னால் இருந்த அரசு படைகளினதும் அவற்றின் ஒட்டுக்குழுக்களினதும் தொடர்புகள் வெளிக்கொண்டு வரப்பட வேண்டும். குற்றவாளிகள் தண்டிக்கப்பட வேண்டும். இந்த அரசு பதவியேற்றது முதற்கொண்டு ஒவ்வொரு வரவு செலவு திட்டத்தின் போதும் இந்த கோரிக்கை நான் முன்வைக்கின்றேன். ஆனால் அது நடைபெறுவதாக இல்லை. கொல்லப்பட்ட தமிழ் ஊடகவியலாளர்கள் குறித்து, அவர்களின் குடும்பங்கள் குறித்தும் இந்த அரசு கிஞ்சித்தும் சிந்திப்பதாக இல்லை. இது கவலை தருகிறது. விசனத்தையும் கோபத்தையும் கூட ஏற்படுத்துகிறது. அனைத்தையும் உடனடியாக செய்ய முடியாது என்று இந்த அரசு கருதினால் அவற்றை எப்போது செய்து முடிப்பது என்கிற கால அட்டவணை ஒன்றை அரசு அறிவிக்க வேண்டும். அப்போதுதான் மக்களுக்கு நம்பிக்கை வரும், ஊடகவியலாளர்களுக்கு நம்பிக்கை வரும், ஊடக நிறுவனங்கள் துணிந்து சுதந்திரமாக செயற்பட முன்வரும். இவையெல்லாம் இல்லாமல் முழுமையான ஊடக சுதந்திரம் என்பது வெறும் கண்டுடைப்பு. ஊடகத்துறை சார்ந்து நான் பேசும்போது நான் இன்னொரு விடயத்தையும் இங்கு சுட்டிக்காட்டியே ஆக வேண்டும். அது யாழ்ப்பாணத்துக்கும் கொழும்புக்குமான இடைவெளி. ஊடகங்களை பொறுத்தவரை இலங்கையில் இரண்டு மையங்கள் தான் உள்ளன.
பாரம்பரியமாக கொழும்பு ஊடகங்கள் அனைத்தின் தலைமையகமாக இருக்கின்றது. அதற்கு வெளியே யாழ்ப்பாணம் தான் முழு இலங்கையிலுமே வளமான செழிப்பான ஊடக பாரம்பரியத்தை கொண்டிருக்கின்றது. தேசிய பத்திரிகைகளுக்கு நிகராக ஏன் அதற்கு மேலாக சிறந்த செயற்பாட்டை யாழ்ப்பாண ஊடக கலாச்சாரம்தான் கொண்டிருக்கின்றது. கொழும்பில் இருக்கும் ஊடகங்கள் எதிர்கொள்ளவே முடியாத பயங்கரங்களை எல்லாம் யாழ்ப்பாணத்து ஊடகங்கள் தான் எதிர்கொண்டிருக்கின்றன. அரச பயங்கரவாதம் உள்ளிட்ட எல்லா வன்முறைகளையும் அவைதான் கடந்த காலங்களில் எதிர்கொண்டிருக்கின்றன. ஆனால் அவை குறித்து ஒரே ஒரு விசாரணை கூட இந்த அரசால் முன்னெடுக்கப்படவில்லை. பதிலாக தற்போது ஊடகங்களை குறை சொல்ல ஆரம்பித்திருக்கிறது இந்த அரசு. இலங்கை வரலாற்றிலேயே முதல் முதலில் ஊடக நிறுவனம் ஒன்றுக்குள் புகுந்து அங்கிருப்பவர்களை சுட்டுக்கொன்று சொத்துக்களுக்கெல்லாம் சேதம் விளைவித்த சம்பவம் 2006 மே மாதம் 2 சர்வதேச ஊடக சுதந்திர தினமான 3 முதல் இரவு நடைபெற்றது. யாழ்ப்பாணத்தின் உதயன் பத்திரிகை அலுவலகத்துக்குள் நுழைந்த ஆயுததாரிகள் வெறியாட்டம் நடத்தி 2 ஊழியர்களை கொன்றார்கள். மேலும் 3 பேரை காயப்படுத்தினார்கள். கோடி ரூபாய் சொத்துக்களை நாசமாக்கினார்கள். இலங்கையின் ஊடக வரலாற்றையே அதிர்ச்சியால் புரட்டி போட்ட இந்த சம்பவம் குறித்து இதுவரையில் எந்த விசாரணையும் இந்த அரசின் கீழ் எடுக்கப்படவில்லை. அந்த தாக்குதல் ராணுவத்தினரின் ஆசீர்வாதத்துடனும் ஆதரவுடனும் தான் நடத்தப்பட்டது என்றாலும் அதனை நேரடியாக செய்தவர்களின் தலைவர் தாக்குதலின் சூத்திரதாரி முன்னே ஆட்சியில் அமைச்சராக இந்த சபையில் இருந்தார். இன்று நாடாளுமன்ற உறுப்பினராக அரசுக்கு வேண்டியவராக சுதந்திரமாக செயற்படுகிறார். தான் செய்த கொலைகளுக்காக தான் ஊடக நிறுவனங்களை தாக்கியமைக்காக தன் மீது வழக்கு வரும் சிறையில் அடைபடுவோம் என்ற அச்சம் ஏதுமின்றி அவர் இங்கு அமர்ந்திருக்கும் போது வெளியே ஊடகவியலாளர்களும் ஊடக நிறுவனங்களும் எப்படி முழுமையான சுதந்திரத்தை அனுபவிக்க முடியும்? அந்த குற்றவாளி அரசின் பங்காளி கூட்டணி ஒன்றிலேயே உபதலைவராக இருக்கும் போது ஊடகவியலாளர்கள் எப்படி சுதந்திரமாக செயற்பட முடியும்? நல்லாட்சி அரசின் கீழும் இப்படியான குற்றவாளிகள் பாதுகாக்கப்படுகிறார்கள் என்கிற போது ஊடகவியலாளர்களால் எப்படி முழுமையான சுதந்திரத்துடன் செயற்பட முடியும்? நீங்கள் குற்றவாளிகளை பாதுகாத்துக் கொண்டு நேர்மையான விசாரணையும் நடத்துவீர்கள் என்று எதிர்பார்ப்பது முட்டாள்தனம்தான். மஹிந்தா கருணாவை கலட்டிவிட்டதை போன்று இந்த நபரையும் நீங்கள் கலட்டிவிடும் ஒரு நிலை வரும்போதுதான் இவரை கைது செய்து வழக்கு தாக்கல் செய்ய காலம் வருமோ என்று தெரியவில்லை. எல்லா ஆட்சிகளும் இப்படி குற்றவாளிகளுக்கு சாதகமாக நடந்து கொள்ளும் போது ஊடகவியலாளர்கள் சுய தணிக்கைக்குள் கட்டுண்டு கிடைப்பதை தவிர வேறு என்ன வழி வகை இருக்கப் போகிறது? இப்போதும் அதுதான் நடந்து கொண்டிருக்கிறது. தாங்கள் விரும்புவற்றை எழுதவோ பேசவோ முன்னர் ஒன்றுக்கு பல தடவை யோசிக்க வேண்டியவர்களாகத்தான் ஊடகவியலாளர்கள் இருக்கின்றார்கள். அந்த நிலைமை மாற வேண்டும் என்றால் குற்றவாளிகள் அனைவரும் தண்டிக்கப்பட வேண்டும். அந்த விடயத்தில் இந்த அரசாங்கம் நேர்மையுடன் செயற்பட வேண்டும். வடக்கில் பிரபல ஊடகவியலாளராக விளங்கிய நிமலராஜன் அவரது வீட்டில் வைத்து அவரது குடும்பத்தின் முன்னிலையில் படுகொலை செய்யப்பட்டார். இந்த சம்பவம் தொடர்பாக இபிடிபியின் முக்கியஸ்தர் உட்பட 3 கைது செய்யப்பட்டனர். பின்னர் அவர்கள் சட்டமா அதிபரின் சம்மதத்துடன் பிணையில் விடுவிக்கப்பட்டனர். இவ்வழக்கின் பிரதான எதிரியான இபிடிபி உறுப்பினர் வெளிநாட்டுக்கு தப்பி ஓடிவிட்டதாக கூறப்படுகின்றது. இன்றுவரை அவர் கைது செய்யப்படவோ அல்லது அவரை கைது செய்ய இந்த அமைப்பை கோரவோ நடவடிக்கை எடுக்கவில்லை. நிமலராஜன் இறந்து கொல்லப்பட்டு 16 கடந்துவிட்ட போதிலும் இன்றுவரை நீதி கிடைக்கவில்லை. கிழக்கின் ஊடகவியலாளர்கள் சுகிதராஜன், நடேசன் போன்றோரின் கொலைகளுக்கும் நீதி கிடைக்கவில்லை. இதுபோன்று ஏராளம் தமிழ் ஊடகவியலாளர்களின் குடும்பங்களை நீதியை எதிர்பார்த்து ஏங்கி நிற்கின்றன. இந்த ஊடகவியலாளர்களின் குடும்பங்களுக்கு இழப்பீட்டு நிதி கூட கிடைக்கவில்லை. இந்த அரசாவது அதனை செய்யும் என்று அவர்கள் எதிர்பார்த்தார்கள். ஆனால் இந்த அரசு அதில் அக்கறை காட்டவில்லை என்பது பெரும் கவலைக்குரியது. கடந்த 10 வருடங்களில் கொழும்பில் ஊடகவியலாளர்கள் கொல்லப்பட்டதற்கும் ஊடக நிறுவனங்கள் தாக்கப்பட்டதற்கும் மேலாக வடகிழக்கில் சம்பவங்கள் நடந்துள்ளன. ஆனால் இந்த அரசு அவற்றில் ஒன்று குறித்து கூட இதுவரை விசாரணை நடத்தியதில்லை. ஏன்? அவை தமிழ் ஊடகங்கள், தமிழ் ஊடகவியலாளர்கள் என்கிற பாரபட்சமா, அல்லது வடக்கு கிழக்கு ஒரு தனியான நாடு என்று இந்த ஆட்சியும் கருதுகின்றதா? இந்த பாரபட்சம்தான் கடந்த 60 இந்த நாட்டை சீரழித்தது என்பதை இந்த அரசாங்கம் மறந்துவிடக் கூடாது. இந்த நாட்டில் துணிச்சலும் நேர்மையுடனும் உண்மைகளை வெளியிட்ட நியாயங்களுக்கு எதிராக குரல் கொடுத்த எத்தனையோ ஊடகவியலாளர்கள் நட்ட நடு வீதியில் பலர் பார்க்க படுகொலை செய்யப்பட்டனர், பலர் காணாமற் போய்விட்டனர், பலரின் வீடுகள் தாக்கப்பட்டன, பலருக்கு கொலை மிரட்டல்கள் விடுக்கப்பட்டன, பலர் சிறை செய்யப்பட்டனர், பலர் உயிர் பாதுகாப்பு கருதி நாட்டை விட்டே வெளியேறிவிட்டனர். இப்படியான நிலையில் ஊடகவியலாளர்கள் மீதான வன்முறைகள் தொடர்பாக எவரும் இதுவரை தண்டிக்கப்படவில்லை. MTV, லங்கா இ நியூஸ், உதயன் போன்ற ஊடக நிறுவனங்கள் மீண்டும் மீண்டும் தாக்குதலுக்கு உட்படுத்தப்பட்டன. அவற்றுக்கு பொருட்சேதங்களும் பணியாளர்களுக்கு உயிர் சேதமும் விளைவிக்கப்பட்டன. ஆனால் இன்று வரை இப்படியான வன்முறைகள் தொடர்பாக நீதி கிடைக்கவில்லை. இந்நிறுவனங்களுக்கு எவ்வித நட்டஈடுகளும் வழங்கப்படவில்லை. சேதங்களை மதிப்பிட்டு இழப்பீடுகளை அந்த நிறுவனங்களுக்கு வழங்குவதற்கும் இந்த அரசாங்கம் நடவடிக்கை எடுக்க வேண்டும். இந்த எனது உரையில் என்னால் தெரிவிக்கப்பட்டவை ஊடகவியலாளர்கள் மேல் மேற்கொள்ளப்பட்ட அநீதிகளில் ஒரு சில மட்டுமே. இலங்கையில் வேறும் பல ஊடகவியலாளர்கள் கொல்லப்பட்டனர் என்பதையும், பலவித துன்பங்களுக்கு உட்படுத்தப்பட்டனர் என்பதையும், உயிரச்சம் காரணமாக நாட்டை விட்டு வெளியேறிவிட்டனர் என்பதையும் நான் இங்கு சுட்டிக்காட்டாமல் இருக்க முடியாது. அவர்களில் சிங்கள ஊடகவியலாளர்களும் அடங்குகிறார்கள். சுனந்த தேசப்பிரிய போன்ற பிரபல சிங்கள ஊடகவியலாளர்கள் நாட்டுக்கு திரும்பி வந்து தமது பணியை ஆற்றக்கூடிய வகையிலான முழு ஊடக சுதந்திரம் இந்த நாட்டில் ஏற்படுத்தப்பட வேண்டும். ஏற்கனவே நான் குறிப்பிட்டமை போன்ற சுதந்திரமான கருத்துக்களை வெளியிடும் ஊடகங்கள் மீது தாக்குதல்கள் நடத்தப்படுவதும் அவை தொடர்பாக எவரும் கைது செய்யப்படாமையும் இந்த நாட்டில் ஊடக சுதந்திரத்தை கொலை செய்யும் நடவடிக்கைகளாகும். இவற்றின் பின்னால் கடந்த காலங்களில் அரசு சார்பு அதிகார பீடங்கள் இருந்தன. இந்த அரசாங்கத்தின் கீழ் அத்தகைய எந்த ஒரு ஆதரவும் இருக்கக்கூடாது என நான் வலியுறுத்த விரும்புகிறேன். குற்றவாளிகள் உங்கள் கட்சியை அல்லது கூட்டணியைச் சேர்ந்தவர்களாக இருந்தாலும் அவர்கள் தண்டிக்கப்பட வேண்டும். நாட்டின் ஏனைய சேவை துறையினரைப் போலவே ஊடகவியலாளர்களும் நாட்டுக்கும் நாட்டு மக்களுக்கும் பணிபுரிகிறார்கள். இன்னும் சொல்லப்போனால் தமது உயிர்களை பணயம் வைத்து பணிபுரிகிறார்கள். ஏதோ செய்திகளை எடுத்து பிரசுரித்துவிட்டு அல்லது வெளிப்படுத்திவிட்டு அவர்கள் சொகுசாக வாழ்க்கை நடத்துவதாக எவரும் நினைப்பார்களானால் அது மிகவும் தவறான ஒரு விடயம். அன்றாட வாழ்வில் அவர்களும் மற்றவர்களைப் போலவே கஷ்டங்களை அனுபவிக்கின்றார்கள். அவர்களுக்கும் குடும்பங்கள் இருக்கின்றன, பிள்ளைகள் இருக்கின்றார்கள், குடும்ப பொறுப்புகள் இருக்கின்றன, வீட்டு பிரச்சனை, போக்குவரத்து பிரச்சனை என்று நிறைய பிரச்சனைகளை எதிர்நோக்குகின்றார்கள். அவர்கள் வெளியிடும் செய்திகள், கட்டுரைகள், படங்கள் போன்றவற்றுக்காக எத்தனையோ விதமான பிரச்சனைகளை எதிர்நோக்குகின்றார்கள், ஆபத்துக்களை சந்திக்கின்றார்கள், இரவு பகல் பார்க்காமல் உழைக்கிறார்கள். சிலர் பல வேளைகளில் சரியான நேரத்தில் சாப்பிடாமல் ஒரு பனிஸ் ஒரு வடையை சாப்பிட்டு தேநீர் கோப்பியை அருந்துவிட்டு கடமை புரிகின்றார்கள். சில வேளைகளில் அதிகாரிகளின் கோபம், படையினரின் தாக்குதல், போலீசாருடன் முறுகல் என தம் வாழ்க்கையை எப்போதும் ஆபத்துக்குள்ளாக்குகிறார்கள். இவைகளை கவனித்து அவர்களுக்கும் உதவிகளை அளிக்க வேண்டும். சகல வசதிகளையும் செய்து கொடுத்து நிறைவான அரசு சம்பளமும் எடுக்கும் அதிகாரிகளுக்கு அரசு வாகன இறக்குமதிக்கான பெர்மிட் கொடுக்கிறது. ஆனால் உயிரை பணயம் வைத்து மக்களுக்காக பணியாற்றும் ஊடகவியலாளர்களுக்கு அத்தகைய ஒன்றை கொடுப்பதற்கு அரசு ஏன் சிந்திக்கவில்லை? அவர்களுக்கும் அத்தகைய வாகன பெர்மிட் வழங்க கௌரவ நிதி அமைச்சர் பரிசீலிக்க வேண்டும். இந்த நாட்டின் ஜனநாயகத்தை தாங்கி நிற்கும் நான்காவது தூண்களும் இந்த ஆட்சி மாற்றத்தை சாதகமாக்கிய பங்காளிகளுமான ஊடகவியலாளர்களையும் இந்த அரசு தனது அங்கமாக கருத வேண்டும். இதுவரையில் அது அப்படி செய்ததில்லை, இனியாவது அப்படி செய்ய வேண்டும்.
Honorable member, you have 2 minutes.
தீர்வையற்ற வாகன இறக்குமதிக்கான பெர்மிட் ஊடகவியலாளர்களுக்கு கிடைக்குமானால் அவர்களில் பெரும்பாலானவர்கள் வாகனங்களை கொள்வனவு செய்யக்கூடியதாக இருக்கும். ஆபத்து நேரங்களில் குறைந்தபட்சம் ஓடித்தப்பவாது அவர்களுக்கு உதவியாக இருக்கும். வடக்கிலிருந்து ஒரு தொகுதி ஊடகவியலாளர்களை தெற்கு ரயில் அழைத்து வந்து சுட்டிக்காட்டுவதும், தெற்கிலிருந்து கொஞ்சம் ஊடகவியலாளர்களை வடக்குக்கு அழைத்து சென்று சுட்டிக்காட்டுவது மட்டும் ஊடகவியலாளர்களுக்கு அரசு காட்டும் கரிசனையாகிவிடாது. இவையெல்லாம் ஒரு சிலரின் நன்மைக்காக நகர்களாகவே மட்டுமே இருக்கும். ஊடகவியலாளர்களின் அகப்புற வளர்ச்சிக்காக ஒருங்கமைக்கப்பட்ட திட்டம் ஒன்று தயாரிக்கப்பட்டு செயற்படுத்தப்பட வேண்டியது அவசியம். கடந்த காலங்களில் கொழும்பிலுள்ள ஊடகவியலாளர்களுக்கென்று வீடு வழங்கும் திட்டங்கள் செயற்படுத்தப்பட்டுள்ளன. அதேபோன்று திட்டங்கள் கொழும்பு ஊடகவியலாளர்களுக்கு மட்டுமின்றி வெளியூர் ஊடகவியலாளர்களுக்கும் பயன்படும் வாய்க்க நடைமுறைப்படுத்தப்படுவது அவசியம். மடிக்கணனிகளும் புகைப்பட கருவிகளும் அவசியம்தான். அதேபோல் வீட்டு வசதி, வாகன வசதி போன்ற விடயங்களுக்கும் ஊடகவியலாளருக்கென நிதி வசதிகள் செய்து கொடுக்கப்பட வேண்டும். இன்னொரு விடயம், நாடு முழுவதிலும் உள்ள ஊடகவியலாளர்கள் தமது பணிகளில் ஈடுபடும் போது தாக்குதலுக்கு உள்ளாவது, விபத்துக்களில் சிக்குவது போன்றவற்றுக்கு போதிய பாதுகாப்பு அளிக்கும் வகையில் ஏற்பாடுகள் செய்யப்பட வேண்டும். அவ்வாறான சம்பவங்களில் உயிரிழக்க நேடுமானால் அவர்களுக்கு மிக இலகுவாக நிதி வசதிகள் கிடைக்கும் வகையில் காப்புறுதி திட்டம் ஒன்றை அறிமுகப்படுத்த வேண்டும் என நான் கேட்டுக்கொள்கின்றேன். நாட்டில் நடப்பவைகள் யாவும் நாளைய தினம் பத்திரிகைகளிலும் ஏனைய ஊடகங்களிலும் வெளிவந்து விடுகின்றன. அதற்காக உழைக்கும், இரவு பகல் பாராது பணியாற்றும் ஊடகவியலாளர்களை நாம் மறந்துவிடக் கூடாது என்பதை கூறி வைக்க விரும்புகின்றேன். நன்றி.
தேங்க்யூ. ஈழங்கட கரு லசந்த அழகியவன் எமத்துமா காலைய வினாடி தா ஹத்தராய்
மூலாசனருட கரு மந்திரித்துமியனி அது அப்பே ரட்டே பிரதானத்தம அமாத்தியாச தேக்கக அயவை விவாதேட்ட கென்ன அவஸ்தாவேதி கதாக்கிரிமிட் லபியும் பிலிபந்தப சத்துட்டு வேணோ விசேஷின்ம பிரவாகன அமாத்தியாசி மமத் நியோஜ்ய அமாத்தியவரையா விதியேட்ட வர்ஷ ஹயக்கட ஆசன்ன காலையா கட்டையுத்து கல பவத் சீபத் கரமின் விசேஷிம்ம மெம பிரதான அமாத்தியாச தேக்க சந்தாம அப்பே நிமல் சிறிபால் சில்வா அமாத்தியத்துமா அர்ஜுன் ரணதுங்க அமாத்தியத்துமா ஏவகேம மாகே சகோதர நியோஜ்ய அமாத்தியரு நிதியேட்ட அப்பே நிஷாந்த் முத்துஹெட்டி ඇමතුමත් අශෝක අභිසිං ඇමතුමාගේ සහයෝගයේ දායකත්වය තුළ තිබෙන අභියෝග මනාව හඳුනගෙන ඉතාමත් සාර්ථකව මෙම කටයුතු සිදු කරගෙන යනවා කියන එක අපි බොහොම පැහැදිලිව සඳහන් කරන්න ඕනේ. එම නිසා අපි අපේ සම්පූර්ණ සහයෝගයේ දායකත්වය වෙනුවෙන් ලබා දීමට කටයුතු කරනවා කියන එකත් සඳහන් කරන්න ඕනේ. විශේෂයෙන්ම මේ දිනවල සහ මෙම විවාදය තුලත් ප්‍රවාහන ශේෂ්ත්‍රයට සම්බන්ධ ප්‍රධාන කරුණු කීපයක් පිළිබඳව කතාබහට ලක් වෙලා තිබෙනවා. ඉන්න එකක් ත්‍රිරෝද රථ සම්බන්ධව මේ පිළිබඳව විවිධ විවේචන, විවිධ ගැටලුකාරී තත්ත්වයන් තිබුණත් අද අපේ රටේ ජනතාවට සැලකිය යුතු සේවයක් මෙම ත්‍රිරෝද රථ වලින් ලැබෙනවා කියන එක අපි සඳහන් කරන්න ඕනේ. විශේෂයෙන්ම අපේ රටේ මාර්ග රියානතුරු වලින් පාරිදි රියානතුරක් වුණාම 50%කටත් වඩා වැඩි ප්‍රමාණයක් ඒ රෝගීන් හැප්පුණ අය පාරේ දාලා ගියාම ත්‍රිරෝද රථෙන් තමයි රෝහලට ගෙනියන්නේ. මේ ආකාරයෙන් දවන්ත සේවයක් මේ ශේෂ්ත්‍රයෙන් සිදු වෙනවා කියන තැන ඉඳගෙන අපි මේ ප්‍රශ්නේ දිහා අපි කතා කරන්න ඕනේ. විශේෂයෙන් මම මේ දිනවල මේ පිළිබඳව නියාමනයක සහ නීති පැනවීම පිළිබඳව කතාබහට ලක් වෙනවා. 2002 අවුරුද්දේ මම බස්සහිර පළාතේ ප්‍රවාහන අමාත්‍යවරයා විදිහට 2002 අපේ රටේ ත්‍රිරෝද රථ තිබුණේ 133,000යි. 2002 අවුරුද්දේ 133,000 ත්‍රිරෝද රථ තියෙනකොට ඒකත් ප්‍රශ්නයක් වෙලා තිබුණා. අපි එදා දැක්කා මේ ත්‍රිරෝද රථ වැඩිවීම ප්‍රශ්නයක් බවට පත් වෙයි කියලා. මේක බාහිර අයට පමණක් නෙමෙයි, මේ කර්මාන්තයේ යෙදී ඉන්න අයටත් ප්‍රශ්නයක් බවට පත් වෙනවා. අද නගරයක ත්‍රිරෝද රථ තිබිය යුතු ස්ථානයක 10ක් අවශ්‍ය නම් අද 30ක් තිබෙනවා. මේ නිසා ප්‍රශ්න ගැටලු රාශියක් ඇති වෙන බව අපි 2002 දැක්කා. දැකලා බස්සහිර පළාතට මම ප්‍රවාහන අමාත්‍යවරයා විදිහට මම මේ ප්‍රඥප්තිය සභාගත කරනවා, හැන්සාට් ගත කරන්න කියලා ඉල්ලීමක් කරනවා. විශේෂ කරුණු විශේෂම 2002 12 3 වෙනි දින අංක 6 දරන මාර්ගස ප්‍රවාහන තීරෝදරත සේවා ප්‍රඥප්තිය අපි නීතිගත කළා. නමුත් විවිධ ආපු බලවේග නිසා යම් යම් නීති ක්‍රියාමාර්ගයන් නිසා මේක ක්‍රියාවට නංවන්න පුළුවන්කමක් ලැබුණේ නැහැ. ඉතින් ඒකේ ප්‍රතිඵලය අද 133,000ක් තිබුණු තීරෝදරත ප්‍රමාණය අද 11,03,000 දක්වා අද වැඩි වෙලා තිබෙනවා. ඉතින් මේක සමාජ ප්‍රශ්නයක් බවට පත් වෙලා තිබෙනවා. ඉතින් ඒ නිසා අපි යෝජනා කරන්නේ අපි 2002 දී මේ ප්‍රශ්නේ දිහා දැකලා ඒ ක්‍රියාත්මක කරන්න හැදපු ඒ වැඩපිළිවෙල නීතිමය තත්ත්වයන් ඉතාමත් කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳව අවධානය අනිවාර්යෙන්ම යොමු විය යුතුව තිබෙනවා. එසේ යොමු කරන්නයි කියලා ඉල්ලීමකුත් මම මේ අවස්ථාවේදී විශේෂයෙන්ම කරනවා. ඒ වගේම මෝටර් වාහන දඩ පිළිබඳව රටේ විවිධ කතාබහට ලක් වෙලා තිබෙනවා. මේ සම්බන්ධයෙන් මම හිතන්නේ අපට හොඳ සහ නරක පැති පිළිබඳව කතා කරන්න පුළුවන්. හැබැයි අපි යෝජනා කරන්නේ මෙසේ දඩ පනවනවා නම් මේ දඩ වලින් ලැබෙන ආදායම විශේෂයෙන්ම අනතුරු නිවාරණය සඳහා යොදවීමේ අවශ්‍යතාවයක් තිබෙනවා. අද ප්‍රවාහන අමාත්‍යාංශයේ වෙන්න පුළුවන් අපි දන්නවා මාර්ග අනතුරු පිළිබඳව වෙනමම අධිකාරියක් තිබෙනවා. නමුත් මේවෙන් මේ සම්බන්ධව යොදවන ප්‍රමුඛතාවයේ සෑහීමකට පත් වෙන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. අවුරුද්දකට 2800ක් විතර මිය යනවා. ආබාධිත වෙනවා 5000ක් විතර. ආර්ථික වශයෙන් වාර්ෂිකව රුපියල් බිලියන 30ක විතර පාඩුවක් සිද්ධ වෙනවා රටක් විදියට. මේ පාඩුවට වඩා ඉතාමත් වටිනා තරුණ ජීවිත මේ යන අයතරණු අපේ ශ්‍රම බලකාය තුල ක්‍රියාකාරී දායකත්වයක් ලබා දෙන්න පුළුවන් 80%ක් තමයි මේ රියානතුරු වලින් මිය යන්නේ. එම නිසා විශේෂයෙන්ම අපි මේ සම්බන්ධව ප්‍රවාහන අමාත්‍යාංශයේ විදිහට මාර්ග අමාත්‍යාංශයේ විදිහට වැඩි අවධානයක් අනිවාර්යෙන්ම යොමු විය යුතුව තිබෙනවා. මාර්ග සංවර්ධන අධිකාරී ඉංජිනේරු වරුන් 500ක් විතර ඉන්නවා. නමුත් මේ මාර්ග අනතුරු සම්බන්ධව ඉංජිනේරු වරුන් කටයුතු කරන්නේ 3 දෙනෙක් විතර. යොදවන මුදල ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ලෝකයේ අනිත් රටවල මේ සම්බන්ධව වැඩි ප්‍රතිපාදනයක් සහ වැඩි වැදගත්කමක් ලබා දීමට කටයුතු කරනවා. මාර්ග සැලසුම් කිරීමේදී මේ පිළිබඳව අවධානය යොමු කරනවා. සැලසුම් කරලා ඉදිකිරීමට පෙර වෙනම පරිශ්‍රණයක් කරනවා. නමුත් අපි එවැනි තත්ත්වයකට තවම පාතබල නැහැ. එම නිසා විශේෂයෙන්ම අපි දඩ ගහලා පමණක් මේ කටයුත්ත අවම කරගන්න බලාපොරොත්තු වෙනවා වගේම රියා අනතුරු ඇති නොවීම සඳහා දැනට වඩා වැඩි අවධානයකින් යුතුව කටයුතු කිරීමේ කාලෝචිත අවශ්‍යතාවයක් අනිවාර්යයෙන්ම රට හමුවේ තිබෙනවා කියන එක අපි අවබෝධ කරගත යුතුව තිබෙනවා. ඒ වගේම වර්තමානයේදී අපේ රටේ ප්‍රවාහනය පිළිබඳව කතා කරනකොට විශේෂම පොදු ප්‍රවාහන පද්ධතිය පිළිබඳව දැනට වඩා වැඩි අවධානයක් අනිවාර්යයෙන්ම යොමු විය යුතුව තිබෙනවා. අද මේ පිළිබඳව විශේෂයෙන්ම අපි ඉතිහාසයත් එක්ක බලපුවාම පසුගිය දශක ගණනාව තිස්සේම විශේෂයෙන්ම 1977 වනතෙක්
ඕඩර් ප්ලීස් ගරු කනක හේරත් මන්ත්‍රීතුමා මූලාසනයේට
ගරු මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම මේ ප්‍රවාහනය සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී අද අමාත්‍යාංශයක් විදිහට ගත යුතු තීන්දුව තීරණ වලට අමතරව රටක් විදිහට ජාතික වශයෙන් ඉහළ මට්ටමින් ප්‍රතිපත්තිමය තීන්දුව ගැනීමේ කාලෝචිත අවශ්‍යතාවයක් අද මේ රට හමුවේ තිබෙනවා කියන එක අපි අවබෝධ කරගත යුතුව තිබෙනවා. එහෙම නොවුනොත් අපේ රටේ මාර්ග තදබදය, ප්‍රවාහනය නිසා රටට සිදුවන ආර්ථික හානිය අපිට දරාගන්න පුළුවන්කමක් ලැබෙන්නේ ඉදිරි කාලයේදී. අද කොළඹ නගරයේ සාමාන්‍ය වේගය පැයට කිලෝමීටර් 10-12යි. මේ සඳහා විධිමත් පාලනයක් අපි කළේ නැත්තම් මීට අවුරුදු ගණනාවකට පෙර, අවුරුදු 10කට 12කට පෙර පැයට කිලෝමීටර් 17ක් තිබුණු එක තමයි අද 12 10 බවට පත් වෙලා තිබෙන්නේ. 2020 වන විට මේක පැයට කිලෝමීටර් 5ක් 6ක් බවට අනිවාර්යෙන්ම පත් වෙනවා. මේක තමයි ඇත්ත යථාර්ථය. එම නිසා අපි මේ සම්බන්ධව පැහැදිලි තීන්දුවක් ගැනීම සඳහා අපි සංඛ්‍යා ලේඛන කීපයක් දිහා බැලුවොත් පෞද්ගලික වාහන වැඩිවීම අද රටට ඔරොත්තු දෙන්නේ නැහැ. විශේෂයෙන්ම කොළඹ නගරයට 2005 අවුරුද්දේ පෞද්ගලික වාහන 160,000 ආවේ. 210,000ක් ඒකෙන් මගින් ඇවිල්ලා තිබෙනවා. බස් රථ 11,000ක් ආවා. 520,000ක් ආවා දුම්රියෙන් 100,000ක් ආවා. 830,000යි කොළඹ නගරයට දෛනිකව ජනතාව පැමිණුනේ. 2015 මොකද්ද වෙලා තිබෙන්නේ? 160,000ක් වුණු පෞද්ගලික වාහන 260,000 දක්වා වැඩි වෙලා තිබෙනවා. බස් රථ ප්‍රමාණය ඒ ප්‍රමාණයමයි. බස් රථ වලින් 20,000ක් 25,000ක් විතර අඩු වෙලා 500,000ක් විතර බවට පත් වෙලා තිබෙනවා. ඒ වගේම දුම්රියෙන් පැමිණෙන ගාන ඒ ලක්ෂය ඒ ආකාරයෙන්ම තමයි තිබෙන්නේ. 9,10,000ක් විතර දෛනිකව කොළඹ නගරයට ජනතාව පැමිණෙනවා. ඒ වගේම අපි නුවර ගත්තත් 2008 අවුරුද්දේ නුවර පෞද්ගලික වාහන 56,000ක් දවසකට ආව මගින් 80,000යි. හැබැයි 2015 120,000යි 160,000ක් දැන් මගින් දෛනිකව පැමිණෙනවා. බස් රථ 5,000ක් 4,500ක් අතර ප්‍රමාණයක් නුවර නගරයට පැමිණෙනවා. ඉතින් මේකෙන් ඉතාමත් හොඳින් පැහැදිලි වෙනවා රටේ ජනතාව ප්‍රවාහන අවශ්‍යතාවය වෙනුවෙන් පෞද්ගලිකවයි කියාගන්නා වාහනයක්.
ගරු ඇමතුමා, ප්‍රයෝජනයට විනාඩි තව දෙකක් තියෙනවා.
ප්‍රයෝජනයට ගැනීමට අනිවාර්යයෙන්ම පෙළඹෙන මේක හොඳයි. නමුත් රටක් හැටියට අපිට මේකට එකඟ වෙන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. එම නිසා පසුගිය අවුරුදු 10 තුල අපේ රටේ මාර්ග හදන්න හොඳ වැඩක්, මේක නරකයි කියලා කියන එක නෙමෙයි කියන්නේ. බිලියන 1600ක් 1700ක් විතර වියදම් කරලා තිබෙනවා. නමුත් පොදු ප්‍රවාහනයේ වෙනුවෙන් මේ අවුරුදු 10ටම රුපියල් බිලියන 250-300ක් පමණ වියදම් කරලා තිබෙනවා. ඒවත් ප්‍රාග්ධනය නෙමෙයි, විශේෂම සහනාධාර වැනි දේවල් වලට ලබා දීම සඳහා ලංගමේ දුම්රිය දෙපාර්තමේන්තුව වැනි. එම නිසා අද වර්තමානයේදී ප්‍රතිපත්තිමය වශයෙන් තීන්දුවක් ගත යුතුයි. මේ අවුරුද්දෙත් අපි ඒ දේම සිදු කරලා තිබෙනවා. මාර්ග සංවර්ධනය වෙනුවෙන් දැවැන්ත මුදලක් ලබා දීමට කටයුතු කළා. පොදු ප්‍රවාහන පද්ධතිය, බස් රථය, දුම්රිය වෙනුවෙන් ලබා දෙන ප්‍රතිපාදන මුදල කොහෙත්ම සෑහීමකටපත් වෙන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. එම නිසා මේ පිළිබඳව ප්‍රතිපත්තිමය වශයෙන් අපි තීන්දුවක් ගත්තේ නැත්තම් අපි රටේ ප්‍රවාහනය පිළිබඳව ඉතාමත් ප්‍රශ්න ගැටලුකාරී රස්යන් රාශියකට තව අවුරුදු කීපයක් යනකොට මුහුණ දීමට අනිවාර්යෙන්ම සිද්ධ වෙනවා. එම නිසා බස්සහිර පළාතේ අපේ අමාත්‍යාංශය මගින් ප්‍රවාහන අමාත්‍යාංශය සමග ඒකාබද්ධ වෙලා මේ ප්‍රශ්න හඳුනාගෙන සැබෑ ලෙස මේ ප්‍රශ්නයට මුහුණ දීම සඳහා අද විසඳුම් සැලසුම් සකස් කරමින් තිබෙනවා කියන එකත් අපි ඉතාම සතුටින් අපි සඳහන් කරන්න ඕනේ. එම නිසා අපි මේ කරුණු පිළිබඳව විශේෂයෙන්ම අවධානය යොමු කරලා අපේ රටේ පොදු ප්‍රවාහන පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා මාර්ග හැදුවට රථවාහන තදබදයට විසඳුමක් එන්නේ නැහැ. රථවාහන අනතුරු වලට විසඳුම් වෙන්නේ නැහැ මාර්ග හැදුවට. එම නිසා මේ මාර්ග තදබදය අඩුකර ගැනීම තුළින් වඩා කාර්යක්ෂම ප්‍රවාහන පද්ධතියක් ලබා දීමට නම් අනිවාර්යයෙන්ම ප්‍රතිපත්තිමේ වශයෙන් අපේ රටේ බස්සත සේවාව සහ දුම්රිය සේවාව නවීන තාක්ෂණය පාවිච්චි කරලා එවැගේම නවීන කාලසටහන් හඳුන්වා දීලා වර්තමානයේ අවශ්‍යතාවයන් වලට අනුව මාර්ග නැවත ස්ථාපිත කරලා සුපෝකභෝගී සේවාවන් තමන්ගේ පෞද්ගලික වාහනයෙන් ඒ ලබා ගන්නා සේවය හා සමානම සේවයක් පොදු ප්‍රවාහන පද්ධතියෙන් ලබා දෙන මට්ටමට බස් රථවල සහ දුම්රියවල ගුණාත්මකභාවය ඉහළ මට්ටමකට ගෙනහැරලා පෞද්ගලික ඕනෑම කෙනෙකුට තමන්ගේ පෞද්ගලික වාහනයෙන් එසිය ප්‍රවාහන අවශ්‍යතාවය සපුරා ගන්නවා වෙනුවට ඊටත් වඩා වැඩි සේවයක් කාර්යක්ෂම සේවයක් මේ මාධ්‍ය වලින් ලබා දීමට කටයුතු කිරීම තුලින් පමණයි මේ ප්‍රශ්නය සඳහා ස්ථිරසාර විසඳුමක් අපිට ලබා ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ කියන කරුණ අවධානය යොමු කරමින්
අවසන් කරනවා.
මම නිහඬ වෙනවා. ස්තුතියි.
ඔබ ස්තුතියි.